බෞද්ධයා ගුවන් විදුලියේ විශේෂ ධර්මානුශාසනාව. සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාටම. මෙත්සිත් සනහන ලෞතුරු ශ්‍රී සද්ධර්මය ඔබ වෙත සන්නිවේදනය කරන අරමුණින් අද දවසේදී කොළඹ සිට ඉතාම දුරක් ගෙවාගෙන අප මෙලෙස බෞද්ධයක් ගුවන්විදුලි ධර්ම දේශනාව පටිගත කිරීමට සූදානම් වන්නේ කුරුණෑගල ඇහැටුවැව කඳුරුවැව ධර්මරාජගල ආරණ්‍ය සේනාසනයේ සිටයි. ගෞරවනීය දේශකයන්න් වහන්සේ කුරුණෑගල ඇහැටුවැව කඳුරුවැව ධර්මරාජගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද නාවල ධම්මානන්ද ස්වාමින්ද්‍රන් වහන්සේ අපි සියලු දෙනා සාදුනාදයක් පවත්වා පිළිගනිමු. සාධෝ සාධෝ සාධෝ. ලෞතුරු බුදුමවින් වදහල ලෞතුරු ශ්‍රී සද්ධර්මයෙන් බිදක් ශ්‍රවණයටයි ඔබ අප මෙලෙස සූදානම් වන්නේ. ඊට පෙර අතුව අපි සියලු දෙනා තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට සාදුනාදයක් පවත්වා තෙවරක් නමස්කාරය කියමු. අවසරයි අපේ හාමුදුරනේ. සාධෝ සාධෝ සාධෝ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
බුද්ධං සරණං ගච්ඡාමි.
බුද්ධං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
တတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
တတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
සරණාගමනං සම්පුන්නං
ආමබන්තේ සාධෝ සාධෝ.
පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමාදට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමාදට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි.
තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං.
ආමබන්තේ සාධෝ සාධෝ සාධු.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කම්මස්ස කාමානව සත්තා කම්ම දායාදා කම්ම යෝනි කම්ම බන්ධු කම්ම පටිසරණ කම්මං සත්තේ විභජති යදිදං හීනප්පනී තත්තායාති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ විසින් මජ්ඣිම නිකාය උපරිපන්නාසකයට අයත් චුල්ලකම්ම විභංග සූත්‍රාන්ත දේශනාවෙහි සුභ කියන තරුණයා අරමුණු කරගෙන වදාළ ධර්ම පාඨයක් ප්‍රකාශිත වුණේ. පින්වතුනි, අද බෞද්ධයා නාලිකාවෙන් විකාශනය කරන මෙම ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන පින්වත් දායක පින්වතුන් විසින් ආරාධනා කරන්ට යෙදුනා. විශේෂයෙන් කර්මයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මකාරණා සුඟක් පැහැදිලි කර වදාරණ සේක්වා කියන කාරුණික ආරාධනාව. ඒ අනුවයි අප මේ චූලකම විභංග සූත්‍රාන්ත දේශනාව මාතෘකා කරගන්ට යෙදුනේ. මේ දේශනාව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කර්මය හා විපාක පිළිබඳව ඉතාමත්ම පැහැදිලිව කරුණු විග්‍රහ කරමින් සුභ කියන තරුණයාට ඉදා බුද්ධ කාලයේ වදාළ උතුම් දේශනා රත්නයක්. පින්වතුනි, මාතෘකා කරන්ට යෙදුණු පාඨයේ අර්ථය මෙන්න මේකයි. කම්මස්සකා මානව සත්තා කම්ම දායාදා කම්ම යෝනි කම්ම බන්ධු කම්ම පටිසරණා. මානව කියලා කිව්වේ තරුණය කියන අදහසයි. භාග්‍යතුන් වහන්සේ මේ සුභ තරුණයාට ආමන්ත්‍රණය කරලා වදාරනවා, තරුණය මේ සියලු සත්වයෝ කර්මය ස්වකීය කොට ඇති අයයි, කම්ම දායාදා කර්මය දායාද කොට ඇති අයයි, කම්ම යෝනි කර්මය උප්පත්ති හේතුව කොට ඇති අයයි, කම්ම බන්ධු කර්මය ඥාති කොට ඇති අයයි, කම්ම පටිසරණා කර්මය පිළිසරණ කොට ඇති අයයි, කම්මං සත්‍යේ විභජති යදිදං හීනප්පනීතතාය. මේ සත්වයන්ව උසස් පහත් බවට පමුණුවන්නේ ස්වකීය කර්මය විසින්ය කියලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන්ට යෙදුණා. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව වදාරන්ට හේතු වෙච්ච වටිනා නිදානයක් තියෙනවා. ඒ කියන්නේ මේ දේශනාවට මූලභූත වෙච්ච සිද්ධියක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේහි අනාථපිණ්ඩික සිටුමා විසින් කරන ලද මනෝරම්‍ය ජේතවන විහාරයේ වැඩවාසය කරන අවස්ථාවක තෝදෙය කියන බ්‍රාහ්මණයාගේ පුත්‍ර වූ සුභ තරුණ බ්‍රාහ්මණතුමා භාග්‍යතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණිලා භාග්‍යතුන් වහන්සේ සමග සතුටු සාමිචි කතාබහේ යෙදුණා. සතුටු සාමිචි කතාබහේ යෙදිලා පැතකින් අසුන් අරගෙන මෙන්න මේ කාරණය බුදුරජාණන් වහන්සේගෙන් විමසන්ට යෙදුණා. මේ සුභ තරුණයා භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා, පින්වත් ගෞතමයන් වහන්ස, මේ ලෝකයේහි සමහර මිනිස්සු දීර්ඝායුෂ්කයි, සමහර කෙනෙක් අල්පායුෂ්කයි, එවැගේම සමහර කෙනෙක් බොහෝ ආබාධ සහිතයි, සමහර කෙනෙක් අල්ප ආබාධයි, සමහර කෙනෙක් බොහොම ලස්සනයි, සමහර කෙනෙක් බොහොම දුර්වර්ණයි, සමහර කෙනෙක් මහේශාක්‍යයි අනුභව සම්පන්නයි, සමහර කෙනෙක් අල්පේශාක්‍යයි, සමහර කෙනෙකුට බොහෝ භවෝග සම්පත් තියෙනවා, සමහර කෙනෙකුට එහෙම භවෝග සම්පත් නැහැ, සමහර කෙනෙක් උසස් කුල ඇති අයයි, සමහර කෙනෙක් පහත් කුලවල ඉන්න අයයි, සමහර කෙනෙක් බොහොම නුවණ ඇති අයයි, සමහර කෙනෙක් බොහොම දුෂ්ප්‍රඥයි. ඉතින් මෙන්න මේ විදිහට මේ මිනිසෙයින් අතර උස්මිටිකං උස්පහත්කං දකින්න ලැබෙනවා. මොකද්ද මේ මිනිසෙයින් අතර උස්මිටිකං වලට හේතුව, උස්පහත් බවට හේතුව කියලා භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රශ්න කළා. ඉතින් මේ සුභ තරුණයා භාග්‍යතුන් වහන්සේ වෙත පැමිණිලා මේ ප්‍රශ්නය අහන්න හේතු වෙච්ච වටපිටාවත් අපි දැනගන්නට ඕන. මේ සුභ තරුණයාගේ පියා තෝදෙය නමින් හිටපු බොහෝම ධනවත් බ්‍රාහ්මණෙක්, 87 කෝටියක ධනයක් තිබුණා කියලයි සඳහන් වෙන්නේ. ඒ වගේම ඒ තෝදෙය බ්‍රාහ්මණයා මේ සවැත් නුවර රාජ්‍ය කර වූ කෝසල මහරජුරුවන්ගේ පුරෝහිත බ්‍රාහ්මණයා. ඒ හින්දා නින්ද ගමනකුත් රජතුමා විසින් දීලා තිබුණා මේ තෝදෙය බ්‍රාහ්මණයාට. ඉතින් තද මාසුරු ලෝභී පුද්ගලෙක්. ඉතින් මේ තැනැත්තාගේ සිරිතක් තිබුණා වරින් වර තමන්ගේ ගබඩා කාමර ඇරලා තමන්ගේ මේකම පුතා අසුබ තරුණයාව ළඟට කතා කරලා කියනවා, පුතේ මේ ගබඩාවල තියෙන වස්තුව මම දීලා එකතු කළා නෙමෙයි, දෙනකොට වෙන්නේ ටික ටික දුන්නත් අඩු වෙන එකයි, දීලා මම මේවා හම්බ කළේ නැ, එකතු කරලාමයි මේවා හම්බ කළේ, ගොඩ ගහලාමයි හම්බ කළේ, දීලා නෙමෙයි. ඉතින් ඒකෙන් හින්දා දුන්නොත් වෙන්නේ මොකද? අඩු වෙනවා කියන එකයි මේ තාත්තා පුතාට දීපු උපදේශය. ඔන්න බලන්න මේ තාත්තා පුතාට කියා දුන්නේ මොකද්ද? දෙන්න එපා, දුන්නොත් අඩු වෙනවා, ඒකෙන් හින්දා හැකිතරම් එකතු කරන්න කියන එකයි. හරි, ඉතින් ඔහොම කියා හිටපු තාත්තා මොකද වුනේ? දැන් බුදුරජාණන් වහන්සේ දන් දීමේ ආනිසංශ ගැන සඳහන් කරනවා. ඒකෙන්ද බුදුරජාණන් වහන්සේවත් පෙන්වන්න බෑ මේ බ්‍රාහ්මණයට. අයි භාග්‍යතුන් වහන්සේ දීමේ ආනිසංශ පැහැදිලි කරනවා, දන් දෙන්න වර්ණනා කරනවා. ඒකෙන්ද මේ තෝදෙය බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේටත් නිතර දොස් කියනවා, අපහාස කරනවා. එයා ජීවතුන් අතර ඉන්න කාලේ හොම කියා ඉඳලා මේ තැනැත්තා මරණයටපත් වුණා. ඉතින් මරණයටපත් වුණායින් පස්සේ බ්‍රාහ්මණ ආගමේ හැටියට ඒගොල්ලෝ ඉතින් අර මැරිච්ච කෙනාට බ්‍රහ්ම ලෝකේ යන්න ඕන කරන යාග හෝම ආදියත් කරලා අර මැරිච්ච කෙනාව කොහාටද යවි? නෑ, දැන් ඉන්න ඥාතීන් ජීවතුන් අතර ඉන්න ඥාතීන් මෙයාව කොහාටද යවි කියලා අහන්නේ. නෑ, නෑ, බ්‍රහ්ම ලෝකෙටයි යවි. ඇයි ඥාතීන් යාග හෝම කරලා මැරිච්ච කෙනාව එහෙම අපායට යවන්නේ? බ්‍රහ්ම ලෝකෙට යවි. දැන් මේ අයත් එහෙමනේ, කෙනෙක් මැරුණාම පාංශු කූලේ දීලා ගල්ලා යාව දිව්‍ය ලෝකෙට යවනවා. තේරුණාද? පස්සේ ඉතින් ගෙවල් වලට ඇවිල්ලා හොල්මන් කරනකොට තොවිල් පවිල් කරලා දුම්මල ගහලා එළවනවා. ඒක පස්සේනේ කරන්නේ නේද? මැරිච්චාම පාංශු කූලේ දීලා අදවසේ දානේ දීලා එයාව මොකද කරන්නේ? සුගතියට යවනවා. ආගේ දැන් මේ බ්‍රාහ්මණ ඥාතීන් ටිකත් එකතු වෙලා අර මැරිච්ච තෝදෙය බ්‍රාහ්මණයාව බ්‍රහ්ම ලෝකෙ යවුවා. හරි, ඒගොල්ලොන්ගේ ආගමේ චාරිත්‍ර සිද්ධ කරලා ඉතින් යවුවා. හරිය, ඊට පස්සේ මොකද වුනේ? දවසක් භාග්‍යතුන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සම්වැදිලා ඉන් නැගී හිටලා අද කාටද විශේෂයෙන් පිහිටවිය යුත්තේ කියලා බලනකොට දැක්කා අර භාග්‍යතුන් වහන්සේට බැන බැන හිටපු තෝදෙය බ්‍රාහ්මණයා මැරිලා ගිහිල්ලා ඒ ගෙදරම බලු පැටියෙක් කියලා ඉන්නවා. ඉතින් දැන් භාග්‍යතුන් වහන්සේ ඒ වීදියේ වැඩම කරනකොට අර බලු පැටියා පෙර පුරුද්දට බුදුරජාණන් වහන්සේව දැක්කහම බුරාගෙන පැනගෙන එනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ එතකොට මේ බලු පැටියාට අර මැරිච්ච තෝදෙය සිටුතුමා තෝදෙය බ්‍රාහ්මණයාගේ නම කියලා කතා කළාම මේ බලු පැටිය අකුලගෙන ගිහිල්ලා ලිපි අලුගොඩේ නිදා ගන්නවා. ඉතින් මේ කාරණය දැනගත්තාම සුබ තරුණයා බුදුරජාණන් වහන්සේත් එක්ක සාකච්ඡා කරන්න එනවා. ඒ ආවහම ඒ ඇත්තට කරුණු කාරණා පහදලා දුන්නාම එයා කරුණු අවබෝධ කරගෙන අවසානයේ තුනුරුවන් සරණ ගිය ශ්‍රාවකයෙක් බවටත් පත් වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දැන් මේ සුබ තරුණයාට භාග්‍යතුන් වහන්සේගේ පිළිසරණ ලැබෙන හැටි බුදුනුවණින් දැක්කා. මේ සුබ තරුණයා තුනුරුවන් සරණ ගිය ශ්‍රාවකයෙක් බවට පත් වෙලා සතර අපාය ආදී දුකිනුත් අත මිදිලා නිවන් මඟ අනුගමනය කරන ශ්‍රාවකයෙක් වෙන ආකාරය දැකලා ඒ වෙනුවෙන් කරුණාවෙන් භාග්‍යතුන් වහන්සේ සිවුරු පොරවාගෙන පාත්‍රයත් අරගෙන එදා ඒ වීථියේ පිඬුසිඟා වැඩම කළා. පිඬුසිඟා වඩිනකොට අර තෝදෙය බ්‍රාහ්මණයාගේ මන්දිරයේ කිට්ටු වෙනකොට අර පෙර ජීවිතයේ තෝදෙය බ්‍රාහ්මණයාව හිටපු මේ බලු පැටියා බුදුරජාණන් වහන්සේව දැක්කා විතරයි බුරාගෙන පැනගෙන ආවා. එතකොට භාග්‍යතුන් වහන්සේ අර බලු පැටිය දිහාවට හැරිලා තෝදෙය ඔබ පෙරත් බුදුරජාණන් වහන්සේට භාග්‍යතුන් වහන්සේට තථාගතයන් වහන්සේට බැන වැදිච්ච එකයි කළේ, ඔබ දැනුත් බුරාගෙන එනවා නෙවෙයි කියලා ප්‍රකාශ කළා. ඒත් එක්කම මේ බලු පැටියට තේරුණා තථාගතයන් වහන්සේ තමාව අඳුනනවා, ඒක හින්දා දැන් බොරු කරන්න බෑ කියලා බොහොම ලැජ්ජාවටපත් වෙලා ඔළුව අද්දිමට හරවාගෙන බොහොම හෙමින් අර පැනගෙන ආපු ගම්බීර විලාසයේ මොකක්වත් නැහැ වලිගේ තකුලාගෙන බොහොම හෙමින් කුස්සියට ගිහිල්ලා ලිපේ අලුගොඩේ නිදාගත්තා. ඉතින් අර දොරටුපාල සේවකාදීන්ට ඇහුණ බුදුරජාණන් වහන්සේ අර බලු පැටියට තෝදෙය බ්‍රාහ්මණයාගේ නම කියලා කතා කරනවා. බුදුරජාණන් වහන්සේ වීදියේ පිඬු සිඟා වැඩලා ආපහු ජේතවනාරාමයටම වැඩම කළා. දවල් වෙලා මේ තරුණ බ්‍රාහ්මණයා කියන්නේ දැන් සුබ තරුණයා තමයි මේ නිවසේ අධිපති තාත්තගෙන් පස්සේ පුතාට තමයි 87 කෝටියක ධනස්කන්ධය ලැබිලා ඒ නිවසේ අධිපති භාවයේ සැප සම්පත්වල අධිපති භාවය ලැබුණේ. ඉතින් රාජකාරී කටයුතු වලට ගිහින් හිටපු මේ සුබ තරුණයා දවල් වෙලා තමන්ගේ මන්දිරයට පැමිණලා බැලුවා තමන්ගේ හුරතලා කෝ මේ බලු පැටිය කියලා. මේ තරුණ සිටු තරුණ බ්‍රාහ්මණතුමා මේ සුබ තරුණයාත් මේ බලු පැටියට බොහෝම ආදරෙයි. මොකද පෙර සංසාරේ තමන්ගේ කවුද? තාත්තා නිසාරේ පුරුද්දට බොහෝම ආදරෙයි. ඉතින් මේ තරුණ බ්‍රාහ්මණයා තමන්ගේ ආහාර කොටසින් ආහාරයෙන් කොටසක් වෙන් කරනවා බලු පැටියට. සැප කොට මේ තතුල්ලා තමයි නිදි කරවන්නේ. ඉතින් ගිහින් බැලුවා වෙනදට මේ බලු පැටිය නිදා ගන්න තැන නැහැ. ගමන ගෙදර අනික් අයින් එහ කො මේ බලු කුක්කා කියලා. ඒ ගමන කිව්වා අන්න අර ලිපේ ආලු ගොඩේ බුදි කියලා. ඒ මොකද ඒ කියලා ඇහුවා. භාගිතුන් වහන්සේ අද මේ වීදියේ පිඬුසිඟා වැඩියා මේ බලු පැටියා පුරාගෙන යනකොට ඔබතුමාගේ පියාගේ නම කියලායි කතා කළේ. තෝදේය බ්‍රාහ්මණතුමාගේ නම කියලා බුදුරජාණන් වහන්සේ මේ බලු පැටියට කතා කළේ. ඒ වෙලාවෙ ඉඳන්ම මේ ලිපේ ආලු ගොඩේ නිදී කියලා කිව්වා. ඉතින් මේක කියපු හැටියේම මොකද වුනේ? සුබ තරුණයාට තරහ ගියා. ඇයි තමන්ගේ තාත්ත බල්ලෙක් කියලායි කියලා කවුද හිතුවේ නේද? හිතුවේ කොහේ ඇති කියලාද? ඈ ආන්න බ්‍රහ්ම ලෝකේ ඇති කියලානේ හිතුවේ. ඉතින් මෙයාත් කල්පනා කළා එහෙම කොහොමද අපේ තාත්ත බල්ලෙක් වෙලා උපදීන්නේ? බ්‍රහ්ම ලෝකෙනේ මේ වෙලාව ඉන්න ඕන කියලා කල්පනා කළා. හොඳයි කො මං ඕක අල්ල ගන්නම්කෝ තථාගතයන් වහන්සේගේ කටින්ම කියලා වාද කරන අදහසින් බුදුරජාණන් වහන්සේව හමු වෙන්න ගියා. ගිහිල්ලා භාගිතුන් වහන්සේගෙන් ඇහුවා, ගෞතමයන් වහන්සේ අද අපේ මන්දිරයේ තියෙන වීදියේ පිඬුසිඟා වැඩියද? භාගිතුන් වහන්සේත් වදාලා, ඔව් තථාගතයන් වහන්සේ මාර්ගයේ වැඩම කළා. විශේෂ සිද්ධියක් එහෙම වුණාද කියලා. ඉතින් මේ විදිහට තමන්ගේ තාපියාට අපහාස වෙන වචනයක් භාගිතුන් වහන්සේ ප්‍රකාශ කළාද එහෙම කියලා ප්‍රශ්න කළා. ඉතින් භාගිතුන් වහන්සේ මේ තරුණයාට වදාලා, තරුණය, ඔබ තථාගතයන් වහන්සේගේ වචනය විශ්වාස කරන්නේ නැත්නම් ඔබටම අදහා ගන්න කාරණාවක් කියන්නම්. ඔබ ඒක තේරුම් ගන්න. ඔය බලු පැටියට දිය නොමුස හොඳ කිරිබතක් සකස් කරලා කන්න දෙන්න. කිරිබත් කෑවම මොකද වෙන්නේ? නිදිමත එනවා නේද? වෙන දඩත් වඩා පහසුවෙන් බලු පැටියට නින්ද යනවා. එහෙම නින්ද යනකොට ඔළුව ටිකක් අත ගාලා කොට්ටියක් උඩ තියලා නිදි කරවල ඔළුව ටිකක් අත ගාලා ඉන්ද යාගෙන එනකොට කියන්න, තාත්තේ ඔබ මට නොදීපු වස්තුව තියෙනවා, අන්නේ වස්තුව තියෙන තැන් පෙන්වන්නද කියලා කියන්න කිව්වා. ඉතින් ඊට ඉස්සෙල්ලා තථාගතයන් වහන්සේ මේ සුබ තරුණයාගෙන් ඇහුව, ඔබේ පියාසතුව මේ පැවති ඔබට නොදුන්න සම්පත් එහෙම තියෙනවද? කිව්වා 400,000 වටිනා කහවණු තියෙන්න ඕන, 400,000 වටිනා මාලයක් තියෙන්න ඕන, 400,000 වටිනා මිරිවැඩි සඟලක් තියෙන්න ඕන, ඔහොමම මේ ලක්ෂ ගණන් වටිනා වස්තුව තියෙන්න ඕන. ඒවා තිබුණ බව දන්නවා, නමුත් මැරෙන්න ඉස්සෙල්ලා ඒවා තියෙන තැන් මට කිව්වේ නැහැ කියලා. හොඳයි, ඒ නොපෙන්නපු ඒ 400,000 බැගින් වන වටිනා වස්තුන් තියෙන තැන් අහන්නේ කියලා කිව්වා. ඉතින් එතකොට ඔබට මේක ඇත්ත නැත්ද දැනගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේ සුබ තරුණයාත් කල්පනා කළා, හොඳයි. ඉතින් මේක ඇත්ත වුණොත් මට 116,000 වස්තුව හම්බ වෙනවා. බරු වුණොත් තථාගතයන් වහන්සේ බොරු කිව්වයි කියලා මම මේක රටේ හැමතැනම ප්‍රහිද්ධ කරනවා කියලා මෙයා තින් ගෙදර ගිහිල්ලා අර කියාපු විදිහටම බලු පැටියට දියනමුසු කිරිබත් කාණ්ඩ දීලා කොට්ටයක් උඩ තියලා නිින්ද යාගෙන එනකොට ඇහුව, තාත්තේ අර මට දීපු නැති 400,000 බැගින් වන වස්තුන් තියෙන තැන් පොඩ්ඩක් පෙන්වන්න හැකිදයි කියලා. ඉතින් ඒ ගමන ඔන්න බලු පැටියා නිින්දෙන් නැගිටලා වාගේ එකපාර මිදුලට දුවගෙන ගිහිල්ලා අර ගෙමිදුලේ හතර කොනක් පයින් හැරුවා. ඒ ගමන මේ සුබ තරුණයා මොකද කළේ? සේවකයෝ දම්මලා ඒ තැන් හාරවල බැලුවාම හරියටම අර 400,000 බැගින් වන වස්තුන් ඒ තැන්වල තිබුණා. ඉතින් ඒකෙන් මේ තරුණයා දැනගත්ත බුදුරජාණන් වහන්සේ අපි හිතනවට වඩා මහානුභාව සම්පන්න උත්තමෙක්. භාගිතුන් වහන්සේ කාන්තේම සත්‍ය අවබෝධ කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා භාගිතුන් වහන්සේට අපට නොපෙනෙන බොහෝ දේ පේනවා. භවාන්තරේහි මේ සත්‍යෝ භවයෙන් භවයට කර්ම විපාක අත්විඳින හැටිත් භාගිතුන් වහන්සේට මැනවින් පේනවා. බුදුරජාණන් වහන්සේ අපේ පියාගේ අතීතය දැනගෙන පියාට වර්තමානයේ පැමිණිච්ච කර්ම විපාක පැහැදිලිව දැකලම තමයි මේ කතාව ප්‍රකාශ කළේ කියලා අන්න භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත්තා. ශ්‍රද්ධාව ඇති කරගෙන මේ තරුණයා සත්‍ය වටහාගෙන කල්පනා කළා. ඒ හින්දා බුදුරජාණන් වහන්සේව හමු වෙන්න යන්න ඕනේ. හමු වෙන්න ගිහිල්ලා මේ කර්ම විපාක පිළිබඳව තවදුරටත් විමසා දැනගන්න ඕනේ කියලා මෙයා මේක එකපාර මහණ්ඩ තේරුමක් නැහැ. ඒ නිසා මෙයා කල්පනා කළා කොහොමද මේ ප්‍රශ්නේ අහන්න ඕනේ. එයා බැලුවා මිනිස්සුයෝ ගත්තහමත් මේ අයගේ නොයේ කුෂ්මිටිකන් තියෙනවා. එහෙමනම් මේවත් මේ පෙර කරපු දේවල් නිසාම අපේ පියා ලෝභකමෙන් මසුරුකමෙන් ඉඳලා ඒ ගෙදරම බාල්‍යයක් වුණා වාගේ මේවත් මේ පෙර කළ දේවල් නිසා එසේ වෙනවද මේක බුදුරජාණන් වහන්සේගෙන් අහලා දැනගන්න ඕනේ කියලා තමයි මේ මුලින් අහපු ප්‍රශ්නේ හිතාගෙන ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවේ. ස්වාමීනි, පින්වත් ගෞතමයන් වහන්සේ, මේ මිනිස්සෙන් අතර නොයෙකුත් උස්මිටිකම් පේනවා. මේ උස්මිටිකම් වලට හේතුව මොකද? කෙනෙක් දීර්ඝාස්ක වෙන්න, කෙනෙක් අල්පාස්ක වෙන්න, කෙනෙක් ධනවත් වෙන්න, කෙනෙක් නිර්ධන වෙන්න, කෙනෙක් ලස්සන වෙන්න, කෙනෙක් අවලක්ෂණ වෙන්න, මේවට හේතුව මොකදයි කියලා ප්‍රශ්න කළා. අන්න ඒ වෙලාවේදී තමයි බුදුරජාණන් වහන්සේ පිළිතුරු වශයෙන් වදාළේ, කම්මස්සකා මානව සත්තා, තරුණය මේ සත්වයෝ කර්මය ස්වකීය කොට ඇති, කර්මය දායාද කොට ඇති, කර්මය උප්පත්ති කාරණය කොට ඇති, කර්මය ඥාතියා කොට ඇති, කර්මය පිළිසරණ කොට ඇති පිරිසක්. සත්වයන්ව උසස් පහත් බවට පමුණුවන්නේ කර්මය විසින්ය කියලා වදාළේ. ඉතින් දැන් මේ ඇත්ත බ්‍රාහ්මණ ආගමේ හිටපු කෙනෙක්නේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ වචන එක පාර තේරුණේ නැහැ. ඒකමන මේ තනත්තා කියනවා, සුබ තරුණයා කියනවා, පින්වත් ගෞතමයන් වහන්සේ සැකවින් වදාළ බුද්ධ වචනේ මට තේරෙන්නේ නැහැ, විස්තර වශයෙන් ඒක කියා දුන්නේ නැහැනේ. ඒකේ හින්දා භාග්‍යතුන් වහන්සේ මට ඔය සැකවින් කියාපු කාරණේ විස්තර වශයෙන් තේරෙන විදිහට වදාළොත් යහපතියි කියලා ආරාධනා කළා. භාග්‍යතුන් වහන්සේත් වදාළා, හොඳයි තරුණේ, හොඳට ශ්‍රවණය කරන්න තථාගතයන් වහන්සේ මේ කාරණේ දේශනා කරනවා කියලා. තරුණය, මේ මනුෂ්‍ය ලෝකේ සමහර පුද්ගලයෝ ඉන්නවා, සමහර කාන්තාවෝ ඉන්නවා, සමහර පුරුෂයෝ ඉන්නවා, ඒ අය සත්තු මරනවා. ඒ අය නිතර ලේ තවරා ගත් අතයතු වාසය කරන්නේ. සත්වයන් කෙරෙහි දයාවක් කරුණාවක් ඇත්තේ නැහැ. ඉතින් ඒ අය මේ විදිහට බොහෝ කාලයක් තිස්සේ සතුන් මරලා ප්‍රාණඝාතයෙහි යෙදිලා ඒ කර්මයේ හේතුවෙන් මරණින් මතු සතරාපායේ ගිහිල්ලා උපන්නේ නැත්තා. සතරාපායේ උපදින්නේ නැතුව ඒ අය වෙන කුසල කර්මයක් නිසා, දැන් අර අකුසලයේ හේතුවෙන් නෙවෙයි වෙන කුසල කර්මයක් හේතුවෙන් ඒ අය මනුෂ්‍ය ලෝකේ උපන්නොත් එහෙම අන්න එතකොට ඒ කලින් ජීවිතයේ ප්‍රාණඝාතය කරපු තැනැත්තා මනුෂ්‍ය ලෝකේ උපන්නාම අල්පායුෂ්කයි, අඩු කාලෙකින් මරණයටපත් වෙනවා. මෙන්න මේ විදිහට කෙනෙක් අල්පායුෂ්ක වෙන්නේ මනුෂ්‍ය ලෝකේ උපන්නාම අල්පායුෂ්ක වෙන්නේ ප්‍රාණඝාතයේ නිසයි කියලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. ඉතින් මේකට සාධක හැටියට දක්වන්න පුළුවන් කාරණාවක් අපට පොතකින් දකින්න ලැබුණා. ඒක පොතේ සඳහන් වෙනවා, ඒක ස්වාමින් වහන්සේ නමකට දැනගන්න ලැබී තියෙනවා. පාසල් යන වයසේ තරුණ දරුවෙක්, අවුරුදු 15ක විතර තරුණ දරුවෙක් බස්රියක යනකොට ඒ බස්රිය හැපිලා ඒ තරුණ දරුවා මරණයටපත් වෙනවා. ඉතින් මේ ස්වාමින් වහන්සේ යම්කිසි චිත්ත බලයකින් යුක්ත කෙනෙක්, මේ ස්වාමින් වහන්සේට පුළුවන්කම තියෙනවා අර අවුරුදු 15ේදී බස්රිය හැපීමෙන් මිය ගිය තරුණ දරුවාගේ පෙර ජීවිතය බලන්න. එතකොට ඒ ස්වාමින් වහන්සේ දරුවාගේ පෙර ජීවිතය බැලුවාම ඒ ස්වාමින් වහන්සේට පේනවා මේ තරුණ දරුවා කලින් ජීවිතේ අවුරුදු 70ක විතර වයෝ වෘද පුද්ගලයෙක් හැටියට පේනවා. බැනියමක් සරමක් ඇඳගත් වයසක පුද්ගලයෙක් හැටියට. එතකොට මේ ස්වාමින් වහන්සේකෙන් තේරුම් ගන්නවා කලින් ජීවිතේ අර වයෝ වෘද පුද්ගලයා තමයි මරණයෙන් පස්සේ මනුෂ්‍ය ලෝකයේ මේ පාසල් දරු යන වයසේ මිය ගිය දරුවා හැටියට උපන්නේ. එතකොට මේ ස්වාමින් වහන්සේ බලනවා මොකද මේ දරුවාට අවුරුදු 15ේදී භාෂීයක හැපිලා මැරෙන්න හේතු වුනේ. අන්න එතකොට පේනවා අර අවුරුදු 70ක් විතර වයෝ වෘද වෙච්ච පුද්ගලයා කහපාට ගැරඬියෙක් වාගේ සර්පෙක්ව මානපිහියක් වාගේ ආයුධයක් අරගෙන කෑලි කෑලි වලට කපලා කපලා මරණයටපත් කරනවා. ආන්න බලන්න අර හැපිලා මැරෙන්න හේතු වෙච්ච අකුසල කර්මය. තර කලින් ජීවිතෙත් මනුෂ්‍ය ජීවිතයක් ලබා හිටපු කෙනෙක්. ඒ නිසා නැවත ප්‍රතිසන්දිය මනුෂ්‍ය ලෝකෙම ලබන්න යම් කිසි කුසල කර්මයක් හේතු වුණා. ඒ වුණත් අර ගැරන්ඩියාව මන පිහියක් අරගෙන පෙතිපෙති ගහලා මරණයට පත් කරපු අකුසල කර්මයක් හේතු වුණා. මොකටද? අවුරුදු 15ක් තරම් ඉතින් ජීවිතයේ තරම් අත්දැකීමක් ලබලත් නැහැනේ නේද? අවුරුදු 15ක් වාගේ පාසල් යන වයසේ අඩු වයසේදීම කලුරිය කරන්ඩ අන්න අර ප්‍රාණඝාත කර්මී උපච්ඡේදක කර්මයක් හැටියට ඇවිල්ලා මොකද කළේ? අර පටිසන්ධි දීපු කුසල විපාකයත් සිඳලමින් අර තැනැත්තාව අකාලි මරණයට පත් කළා. එතකොට කවුද මේක කළේ? බස් රථයේ ඩ්‍රයිවර්ද? නෑ. තමන්ම පෙර ජීවිතයේ සිද්ධ කරගත්තා වූ කර්මයේහි විපාකය. කර්මයේහි විපාකය ඇවිල්ලා අන්න අර පටිසන්ධි දීලා තිබෙච්ච කුසල විපාකයක් පැත්තකට තල්ලු කරලා උපඝාතක කර්මයක් හැටියට නැත්නම් උපච්ඡේදක කර්මයක් හැටියට ඇවිල්ලා ජීවිතේ නැති කරලා දැම්මා. ඉතින් මෙන්න මේ වගේ බොහෝ සිද්ධීන් පෙර විසු බුදුරජාණන් වහන්සේලා, මහරහතන් වහන්සේලා අනන්තවත් දකින්න ඇති. දිවස් නොවන ඇති උතුම අනන්තවත් දකින්න ඇති. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේත් ඒ කාන්තේම තමන් වහන්සේගේ දිවස් නොවනින් සාක්ෂි වශයෙන් මේ වගේ සිද්ධීන් සිය දහස් ගාණක් නෙමෙයි ලක්ෂ කෝටි ගාණක් දැකලා ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන්මයි වදාලේ ප්‍රාණඝාත අකුසල කර්මය කෙනෙකුගේ අල්පායුෂ්ක භාවයේ සඳහා හේතු වෙන ආකාරය. ඉතින් ඒ තැනැත්තා ඒ ප්‍රාණඝාතයේ හේතුවෙන් දුගතියක යන්නේ නැතුව වෙනත් කුසලයක් හිඳ මනුෂ්‍ය ලෝකේ උපන්නොත් අර ප්‍රාණඝාතයේ ඉදිරියට ඇවිල්ලා ඒ තැනැත්තාගේ ජීවිතේ කෙටි කාලයකින් අවසන් කරන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමහර කාන්තාව සමහර පුරුෂයෝ ඉන්නවා ඒ අය ප්‍රාණඝාතයෙන් වැළකීලා වාසය කරනවා. දඬු මුගුරු අවි ආයුධ හිංසාකාරී දේවල් පැත්තකින් දාලා සියලුම සත්වයන් කෙරෙහි හිතානුකම්පිය වාසය කරනවා. ඉතින් අන්න ඒ විදිහට දැන් මේ පින්වතුන් වාගේ ප්‍රාණඝාතයෙන් වැළකීලා ප්‍රාණඝාතයක් නොකර මැස්සෙක් මදුරෙක් තරම්වත් මරණයට පත් කරන්නේ නැතුව ප්‍රාණඝාතයෙන් වැළකීලා වාසය කරන කෙනෙක් ඒ කුසලයේ නිසා මේ සීලයේ හින්දම මරණින් මතු සුගතිගාමී වෙන්න පුළුවන්. ඉතින් එයා දෙව්ලොව දෙවියන් අතර උපදින්න නැතුව නැවත මනුෂ්‍ය ලෝකෙම උපන්නොත් එහෙම බොහෝ කාලයක් දීර්ඝායුෂ විඳින පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් අන්න එහෙම දීර්ඝායුෂ්ක ජීවිතයක් ලැබෙන්න හේතුව අනෙකක් නොවේ ප්‍රාණඝාතයෙන් වැළකීලා වාසය කිරීමයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඊළඟට මේ ලෝකයේ සමහර කෙනෙක් ඉන්නවා ඒ අය සතුන්ට හිංසා කරනවා, අතින් පයින් ගහනවා, දඬු මුගුරු වලින් ගහනවා. ඉතින් එහෙම හිංසා කළා තුවාල කරලා ඒ විදිහට සත්ව හිංසාවෙන් අකුසල කර්ම රැස් කරගෙන මිය යන්නේ තැනැත්තා සතර අපාය උපදින්නේ නැතුව මනුෂ්‍ය ලෝකේ උපන්නොත් එහෙම මේ තැනැත්තා බොහෝ ලෙඩ දුක් බහුල කෙනෙක් බවට පත් වෙනවා. සමහර දරුවෝ ඉන්න උපතේදීම හදවතේ සිදුරක් නැත්තා වෙනක් මොකක් හරි ආබාධයක් අතපය විකෘති වෙලා. ඉතින් අන්න ඒ වගේ බොහෝ ආබාධ සහිත උපදින්න හේතුව මොකක්ද? පෙර ජීවිතවල සතුන්ට බොහෝ හිංසා පීඩා කර තිබීමයි. ඊළඟට තවත් කෙනෙක් සත්ව හිංසාවෙන් සම්පූර්ණයෙන්ම වළකිනවා. කුරුකුහුඹේකටවත් හිංසාවක් තුවාලයක් පීඩාවක් වෙන දෙයක් කරන්නේ නැහැ. ඉතින් එහෙම සත්ව හිංසාවෙන් වැළකීම නිසා ඒ තැනැත්තා ඒ කුසල කර්ම හේතුවෙන් මරණින් මතු සුගතියේ දෙව්ලොව දෙවියන් අතර උපදින්න පුළුවන්. දෙව්ලොව දෙවියන් අතර උපදින්න නැතුව මනුෂ්‍ය ලෝකේ උපන්නොත් එහෙම ඒ තැනැත්තා ලෙඩ දුක් අඩු කෙනෙක් බවට පත් වෙනවා. මොන හේතුවක් නිසාද? සතුන්ට හිංසා පීඩා නොකිරීම නිසා. ඉතින් ඒක හින්දාන්න අපටත් හොඳ කාරණාවක් හිතන්නනේ. දැන් අපට ලෙඩ දුක් ඇති වෙනකොට නොඑක් පීඩාකාරී අසනීප තත්වයන් ඇති වෙනකොට තුවාල පිළිකා ඇති වෙනකොට කවුරු ගැනවත් අපි හිත නරක කරගන්න හොඳ නැහැ. අපි හිතන්න ඕන මේක තමන්ම පෙර ජීවිතේ කරගන්න ලද කර්මයක විපාකයක්. තමන් පෙර ජීවිතයක සතුන්ට හිංසා පීඩා කරලා ඇති. මේ සමහර වෙලාවට එන මේ පුද්ගලයෙක් ඉන්නවා එතනත්තා පොල් කඩන්න ගිහිල්ලා පොල් ගහකින් වැටිලා බඩවැල් එළියට ඇවිල්ලා දැන් ඒකින්ද බොහෝ දුක් විඳිනවා. ඉතින් එතනත්තාම කියනවා සමහල්ලාට ස්වාමීනි මේක ඉතින් මම පෙර කරගත්ත දෙයක් වෙන්න ඇති. පෙර මම සතුන්ගේ බඩවැල් බොකු එළියට ඇදලා ඇති. ඒක තමයි ආදත් මට මෙහෙම දුක් විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඉතින් අන්න ඒ විදිහට තම තමන්ට යම් කිසි ලෙඩ දුක් නිසා පීඩාවක් කරදරයක් පැමිණෙනකොට අන්න තමන්ට ධර්මයේ සිහි කරන්න හොඳ කාරණාවක් මම පෙර ජීවිතවල සතුන්ට හිංසා පීඩා කළා ඇති තර දැන් හරකුන්ට උනත් තලනවා තුවාල කරන හැම දේවල් කරනවානේ නේ. දරුවන්ට වුණත් සමහර මව්පියෝ ඉන්නවා, දරුවන්ට වුණත් ඕනෑවට වඩා ගහනවා, බයිනවා, තලනවා, තුවාල කරනවා, නිරපරාධ වද දෙනවා. අන්න ඒ වගේ කළාම ඒවැයි විපාක තමන් කරා කවදා හරි පැමිණෙනවා. ඊළඟට සමහර කෙනෙක් ඉන්නවා නිතර ක්‍රෝධ බහුලයි, තරහ බහුලයි. කවුරු හරි මොනවා හරි වචනයක් කිව්වොත් නිතර කිපෙනවා. සාමාන්‍යයෙන් කියන්නේ හොස ළඟින් මැස යන්න බැරිය කියලානේ. එහෙම සමහරු ඉන්නවා නේ, ගෙවල් දොරවල් වලත් තියෙනවා. වචනයක් එහා මෙහා වෙන්න බෑ. සමහර ස්වාමියෝ ඉන්නවා භාර්යාවකින් සුළු වරදක්, සුළු වචනයක් එහා මෙහා වෙන්න බෑ නේ. කිපෙනවා, ගහනවා, තරහ වෙනවා, බයිනවා, අන්න ඒ වගේ බඩු පොලේ ගහනවා. ඒ જાතිය කෙනෙක්. එහෙම කෙනෙක් මරණින් එහෙම කෙනෙක් හදිසියෙ මරණයට පත් වුණත් මොකද වෙන්නේ? ඔව්. ආන් හරි, මරණින් මතු යක්ෂයන්, ප්‍රේතයන්, කුඹාණ්ඩයන් වෙලා සතර අපාය උපදින්න පුළුවන්. ඒක නිරේ යන්නත් පුළුවන් නේ. ආන්නේ වගේ. එතකොට සතර අපාය කොහරි තැනක උපදින්න පුළුවන්. එහෙම නැතුව ඒ තැනැත්තා මනුෂ්‍ය ලෝකේ උපන්නොත් එහෙම මොකද්ද ඒකෙන් දකින්න ලැබෙන්නේ? ඔව්, ඒ නිතර ක්‍රෝධ බහුල වාසය කරපු කෙනා දුර්වර්ණයි. දැක්කහම බොහොම ප්‍රියමනාපයි, විරූපීචර ප්‍රසාදනීය නැහැ. එතකොට කෙනෙක් නිතර ක්‍රෝධ බහුලව, තරහ බහුලව, වෛරයෙන් වාසය කරනවා නේ, තැනැත්තා දකින්න අයට බොහොම අප්‍රසන්න ආකාරයේ ස්වરૂපයක් ඇතුව උපත ලබනවා. මෙන්න මේක තමයි නිතර කීපීමේහි ආදීනව දෝෂය. අන්න එතකොට දැන් තමන්ටම ගිහිල්ලා කණ්ණාඩියේ මූණ බලලා තීරණය කරගත්ත හැකිනේ. තමන් බලනවා තමන්ට තමන්ගේ මූණ දැක්කහම ප්‍රියද. ඉතින් තමන්ට තමන්ගේ මූණ දැක්කහම ප්‍රිය නැත්නම් තමන්ම හිතන්න ඕන පෙර ජීවිතවල මම අන්න අය කෙරේ බොහොම ක්‍රෝධ බහුල වාසය කළා ඇති. ඉතින් ඒක තමයි මාව මමගේ මූණ දැක්කහම මටම අප්‍රියයි, අප්‍රසන්නයි. එහෙනම් මම මේ ජීවිතේ මොකද කරන්න ඕන? මෛත්‍රී සහගතව මම වාසය කරන්න ඕන කියලා තමන් ඉතින් අර ඒක ගැන දැන් පශ්චාත්තාප වුණා කියලා දැන් ආයෙ ලස්සන වෙන්නේ නැහැ නේද? ඒකෙ හින්දා දැන් මොකද කරන්න ඕන? නිතර මෛත්‍රී බහුලව වාසය කරන්න ඕන. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඒකම අනිත් කාපැත්තට දේශනා කරනවා, යම්කිසි කෙනෙක් ක්‍රෝධ නැතුව නිතර මෛත්‍රී සහගතව ඉන්නවා, කෙනෙක් බැහැන්නත් ගැහුවත් පුළුවන් තරම් ඉවසගෙන ක්‍රෝධ නොකර, වෛර නොකර බොහොම මෙත්සිතින් වාසය කරනවා. ඉතින් එහෙම මෙත්සිතින් වාසය කරන තැනැත්තා මරණින් මත්තේ ඒ මෛත්‍රී කුසලයේ නිසාම සුගතිගාමි වෙන්න පුළුවන්. දෙවලොව දෙවියන් අතර උපදින්න නැතුව මනුෂ්‍ය ලෝකේ උපන්නොත් මේ තැනැත්තා බොහොම රූප සම්පත්තියෙන් යුක්ත කෙනෙක් වෙනවා. දකින ඕනම කෙනෙකුට බොහොම ප්‍රියමනාපයි. ආන්නේ වගේ හොඳ රූප සම්පත්තියෙන් යුක්ත ස්වરૂපයක් ලැබෙනවා මෛත්‍රිය නිසා. දැන් බලන්න අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්තව ඕනෑම දකින කෙනෙකුට ඉතාම ප්‍රියමනාපාකාරයක් නේ. මොකද පෙර ජීවිතවල බොහෝ කාලයක් මෛත්‍රී ධ්‍යාන උපදවල මෛත්‍රී විහරණයෙන් වාසය කරපු නිසා. ඉතින් අන්න ඒ වගේ දකින කෙනෙකුට බොහොම ප්‍රියමනාපයි, ස්වરૂපී ආත්ම භාවයක් ලැබෙනවා. ඊළඟට සමහර කෙනෙක් කියනවා නිතර ඊර්ෂ්‍යාවෙන් යුක්තයි, ඊර්ෂ්‍යා බහුලයි. අනික් කෙනෙකුට ලැබෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදිය ගැන ඊර්ෂ්‍යා කරනවා. ඉතින් එහෙම ඊර්ෂ්‍යා කරමින් ඉන්න තැනැත්තා ඒ ඊර්ෂ්‍යා කිරීමේ අකුසලයෙන් අකුසලයේ පාදක කරගෙන මරණින් මත්තේ සතර අපායේ ගිහින් උපදින්නත් පුළුවන්. අන්න බලන්න ඊර්ෂ්‍යාවේ තියෙන දරුණුකම. ඊර්ෂ්‍යාව නිසා මේ තැනැත්තා මරණින් මතු සතර අපායේ උපදින්නත් පුළුවන්. ඉතින් එහෙම උපදින්න නැතුව යම් විදිහකින් මනුෂ්‍ය ලෝකේ උපන්නොත් එහෙම මොකද වෙන්නේ? අනුන්ගේ ලාභ සත්කාර, ඒ කියන්නේ අනුන්ට ලැබෙන දේට ඊර්ෂ්‍යා කිරීම නිසා තමන් බොහොම අල්පේසාක්, ඒ කියන්නේ ආනුභාව අඩු කෙනෙක් වෙනවා. අනික් අයට බොහොම යටහත් පහත් දීනව ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒකට හේතුව මොකද? පෙර ජීවිතවලදී අනික් අයගේ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසාවලට ඊර්ෂ්‍යා කිරීම. ඒ කියන්නේ අල්ලපු ගෙදර කෙනා ඉගේ අද්දොරක් හදා ගන්නවට කැමති නැහැ. සමහරු ඒකට කොඩි වින කරනවා. අල්ලපු ගෙදර ළමයේ කොඳට ඉගෙන ගන්නවා නම් ඒකට කතන්දර හැමතැනම කී කී යනවා. සමහරු මොකද කරන්නේ? ඊර්ෂ්‍යාව නිසා අනික් අයගේ මගුල් කඩා කප්පල් කරනවා. ඔයගේ ගොවි තැන බත් පාලු කරනවා. ඔයගේ නොයෙක් දේවල් කරනවානේ. ඒටි ඒ හැමදේම ඊර්ෂ්‍යාව. හරිද? එතකොට ඒ වගේ තමන්ගේ ඥාතියින්ට, අසල් වාසීන්ට දියුණුවක් වෙනවට අකමැති බොහෝ දෙනෙක් ඉන්නවා. ඒවට අකුල් හෙලනවා. ඉතින් අන්න ඒක තමයි ඊර්ෂ්‍යාව කියලා කියන්නේ. අනික් අයට හොඳක් වෙනවා දකින්න බෑ. ඒ තමන්ගේ හිත බොහොම දුෂ්ටයි. ඒකයි ඒ හේතුව. ඉතින් එතකොට මොකද වෙන්නේ? ඒක කැරකිලා තමන්ට මේනවා. අන්න ඒකයි. අතින් භාගිතුන් වහන්සේ වදාලා සමහර කෙනෙක් ඉන්නවා අනෙක් අයගේ ලාභ සත්කාර ගැන හිතලා ඊර්ෂ්‍යා කරන්නේ. අනෙක් අයගේ දියුණුව දැකලා ඒවට අකුල් හෙලන්නේ, පහර ගහන්නේ. අනෙක් අයට යහපතක් වෙනවා නම්, දියුණුවක් වෙනවා නම්, ඒ ගැන සතුටු වෙනවා. අනෙක් කෙනෙක් හොඳින් ඉන්නවා නම්, දියුණුවටපත් වෙනවා නම්, ඒ ගැන හිතලා සතුටු වෙනවා. ඉතින් ඒකින්ද අපිත් පුරුදු පුහුණු කරන්න ඕන. අනෙක් අයට යහපතක් වෙනවා නම්, ඒ ගැන හිතලා හැම වෙලේම හිත සතුටු කරගන්න ඕනේ. ඒක තමයි මුදිතාව කියලා කියන්නේ. අනෙක් අයගේ සම්පත් දැක්කහම අනේ මේ ඇත්තන්ට තව තවත් ධාර්මිකව වැඩි වැඩියෙන් ලැබිච්චාවේ, අනේ මේ අයගේ දරුවෝ හොඳට ඉගෙන ගත්තායි, මේ අයට තව හොඳට ගෙවල් දොරවල් හදා ගන්න ලැබිච්චාවේ, යාන වාහන ලැබිච්චායි, මේ අයගේ අටුකොටු හොඳට පිරිච්චාවේ, මගේ කුඹුරු පාළු වුණත් කමන්නේ, මේ අයගේ කුඹුරු හොඳට සරු වෙච්චායි කියලා එහෙම හිතන්න ඕන. දේනවාද? අන්න එහෙම අනෙක් අය ගැන මුදිතාවෙන් හිතනකොට මොකද වෙන්නේ? ඒ මුදිතා කුසලයේ නිසා මරණින් මතු දිව්‍ය ලෝකේ සුගතිහි ගිහින් උපදින්න නැතුව මනුෂ්‍ය ලෝකේ උපන්නොත් මේ තැනත්තා මහේශාක්‍ය කෙනෙක් වෙනවා. මහේශාක්‍ය කියලා කියන්නේ හරියට රජෙක් වගේ, මැති ඇමති කෙනෙක් වගේ, බොහොම ආනුභාව සම්පන්න කෙනෙක් වෙනවා. අනික් අයට අනසක පවත්වාගෙන ඉන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. ඒකට හේතුව මොකද? අනික් අයගේ ලාභ සත්කාර කෙරෙහි ඊර්ෂ්‍යා නොකර, අනික් අයගේ දියුණුව යහපත අභිවෘද්ධිය දැකලා සතුටු වීම, හිත පහන් කර ගැනීමයි. තේරුණා? ඉතින් ඒක නිසා ඔන්න බලන්න, දැන් අපි අපේ යහපත කැමතිනම් නොකළ යුතු දේවල් මේකෙන් පැහැදිලි වෙනවා, කළ යුතු දේවල් පැහැදිලි වෙනවා. ප්‍රාණඝාතයෙන් වළකින්න ඕන, සත්ත්ව හිංසාවෙන් වළකින්න ඕන, ක්‍රෝධයෙන්, තරහෙන්, වෛරයෙන් වළකින්න ඕන, අනුන්ට ඊර්ෂ්‍යා කිරීමෙන් වැළකීලා මුදිතාව ඇති කරගන්න ඕන, මෛත්‍රී සහගත වෙන්න ඕනනේ. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරනවා, සමහර කෙනෙක් ඉන්නවා අය අය අර තෝදෙය බමුණ වගේ අනුන්ට කිසිම දෙයක් දෙන්නේ නැහැ, කන්න බොන්න අඳින්න යාන වාහන කිසිම දෙයක් දෙන්නේ නැහැ. ඉතින් ඒ මසුරු මල හින්දා මේ තැනත්තා මරණින් මතු අපායෙහි, සතර අපායෙහි ගිහිල්ලා ඉපදෙන්නත් පුළුවන්. එහෙම සතර අපායෙ ගිහින් ඉපදින්නේ නැතුව මනුෂ්‍ය ලෝකේ ආගත්තොත්, ආවොත් එහෙම, අනුමනුෂ්‍ය ලෝකේ උපන්නොත් එහෙම, ඒ තැනත්තා බහුභෝග සම්පත් අඩු කෙනෙක්. කන්න බොන්න අඳින්න පළඳින්න හරියට ලැබෙන්නේ නැහැ. බොහොම දුක්ඛිත ජීවිතයක් ගත කරන කෙනෙක් බවට පත් වෙනවා. දැන් මේ පින්වතුන් අහලා ඇති, බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ වැඩ හිට වාසය කරපු ලෝසක රහතන් වහන්සේ. ඉතින් ලෝසක රහතන් වහන්සේ බඩ පිරෙන්න පිණ්ඩපාතයක් වැළඳුවේ අප බිරුණම් පාන දවසේ කියලා සඳහන් වෙනවානේ. ඉතින් ඒකට හේතුවත් පෙර පසේ බුදුරජාණන් වහන්සේ නමකට දෙන්න ගිය දානයක් වැළැක්වීමයි කියලා අපි අහලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ. දැන් සමහර කෙනෙක් කියනවා තමන් නොදෙනවා විතරක් නෙමෙයි අනුන් දෙන එකත් වළක්වනවා. ඔය හැටි දෙන්නේ මොකට? දෝක නාස්ති වෙනවා, අපරාධේ නෙවද, තමුන්ටත් නෑ නෙවද කියලා එහෙම කියනවා. හරිද? තමන් නොදෙනවා විතරක් නෙමෙයි අනුන් දෙන එකත් වළක්වනවා. ආන් ඒ වගේ අකුසල් කළාම මොකද වෙන්නේ? අන්තිමට තමන්ට ලැබෙන එකත් ලැබෙන්නේ නැතුව යනවා. ඉතින් සමහර කෙනෙක් ඉන්නවා ඊට සම්පූර්ණයෙන්ම වෙනස් ජීවිතයක් ගත කරන. ඉතින් ඒ අය තමන්ට පුළුවන් හැටියට ආහාර පාන, වස්ත්‍ර යාන වෙනත් ඉතින් අවශ්‍ය කරන දේවල් තමන්ට පුළුවන් හැටියට දාන් දෙනවා, පරිත්‍යාග කරනවා. ඉතින් අන් තමන්ට දෙන්න දෙයක් නැත්නම් අනික් කෙනෙක් දෙන දිහාව බලාගෙන ඉඳලා හරි සතුටු වෙන්න ඕන. අනේ මේ තැනත්ත තමන්ට පුළුවන් හැටියට දෙනවා, අනේ සාදු කොච්චර හොඳද, මටත් මෙහෙම දෙන්න තියෙනවා නම් කොපමණ හොඳදයි කියලා ත්‍යාගශීලී අදහස් ඇති කර ගන්නට ඕන. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් ඒ විදිහට තමන්ට හැකි පමණින් දන් දීලා ඒ දානමය කුසලයේ නිසා මරණින් මතු සුගතිගාමී වෙන්න පුළුවන්. ඉතින් භාගිතුන් වහන්සේ වදාළ බුද්ධ වචනයක් තියෙනවා පින්වතුනි, තථාගතයන් වහන්සේ තරම් කෙනෙක් දන් දීමෙහි ආනිසංස දන්නවා නම් තමන් අනුභව කරන අන්තිම බත් පිඬෙනුත් කොටසක් කෙනෙකුට දීලා මිසක් අනුභව කරන්නේ නැහැ කියලා. ඉතින් එච්චර තථාගතයන් වහන්සේ දානෙහි ආනිසංස දකිනවා. ඉතින් සඳහන් වෙනවා අට කතාවේ, සරියුත් මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පූජා කරන දානයකට වඩා බුදුරජාණන් වහන්සේ සරියුත් මහ රහතන් වහන්සේට දානයක් දුන්නොත් ඒක බොහොම ආනිසංසදායකයි කියලා. ඒ මොකද? නෑ නෑ නෑ. මොකද ඒකට හේතුව තථාගතයන් වහන්සේ තරම් දානෙහි ආනිසංස දන්නා වෙනත් උතුමන් වහන්සේ නමක් නෑ. අන්න ඒක නිසා බුදුරජාණන් වහන්සේට එහෙම පින් සිදු වෙනවා කියන එක නෙමෙයි. නමුත් ඒ අවබෝධය හින්දා මහා ආනුභාව සම්පන්න කුසලයක් රැස් කරගන්න පුළුවන්කම ලැබෙන. ඒ තරම් අත්හැරීමක්, පරිත්‍යාගයක් බුදුරජාණන් වහන්සේට කරන්න පුළුවන්කම තිබුණා. බෝසත් කාලයේත් ඉතින් නොදුන්න දෙයක් කියලා නැහැනේ නේ. ඇසිස් මාස්ලේ ඉල්ලගෙන ඉන කෙනාට ඒ ඕන දෙයක් දෙනවා. අඹ දරුවන් ඉල්ලගෙන ආයෙන කෙනාට අඹ දරුවන් දෙනවා. රට රාජ්‍ය ඉල්ලගෙන ආවොත් ඒකත් දෙනවා. ඉතින් අන්න ඒ වගේ භාගිතුන් වහන්සේ සම්බුද්ධත්වයේ වෙනුවෙන් නොදුන්නා වූ හවල් දෙයි කියලා දක්වන්න දෙයක් නැහැ. හැම දෙයක්ම දෙන්න පුළුවන්, හැම දෙයක්ම දීලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ දානෙහි යදීච්ච කෙනෙක් මරණින් මතු සුගතියේ දෙව්ලෝ උපදින්න නැතුව මනුෂ්‍ය ලෝකේ උපන්නොත් එහේ මේ තැනැත්තා බොහා භවභෝග සම්පත් ඇති කෙනෙක් බවට පත් වෙනවා. වස්තුව දීපල ධනය බොහෝම තියෙන කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට සමහර කෙනෙක් ඉන්නවා මනුෂ්‍ය ලෝකේ බොහෝම තදයි. තදයි කියලා කියන්නේ මාන්නෙන් තදයි. වැඳිය යුතු අයට වඳින්නේ නැහැ, ආසනෙන් නැගිටින්න ඕන කෙනාට නැගිටින්නේ නැහැ, පාර ඉඩ දෙන්න ඕන කෙනාට ඉඩ දෙන්නේ නැහැ, ගරු කරන්නේ නැහැ, සත්කාර කරන්නේ නැහැ. ඉතින් අන්න එහෙම කෙනෙක් ඒ ගරුකල යුතු උතුමන්ට, සිල්වතුන්ට, ගුණවතුන්ට, වැඩිහිටියන්ට ගරු නොකිරීම හේතුවේ වැඳුම් පිදුම් කරන්නේ නැහැ, පාර ඉඩ දෙන්නේ නැහැ, ආසනිය දෙන්නේ නැහැ. ඒ වගේ ගරු නොකිරීම හේතුවෙන් ඒ සිල්වතුන්ට, ගුණවතුන්ට කරන අගෞරවය නිසා මරණින් මත්තේ සතර අපාය ගිහිල්ලා උපදින්න පුළුවන්. සතර අපාය උපදින්න නැතුව මනුෂ්‍ය ලෝකේ උපන්නොත් එහෙම මොකද වෙන්නේ තැනැත්තාට? ඒ තැනැත්තා පහත් කුලවල උපදිනවා. ඒ කියන්නේ තින් අනික් අයට බැල මෙහෙ කරගෙන අනික් අයට යටහත් පහත් ඉන්න තැන්වල උපදිනවා. ආන්න ඒකයි. ඉතින් ඒ විදිහට කෙනෙක් පහත් කුලේ උපදින්න හේතුව මොකද? ගරුකල යුතු උතුමන්ට ගරු නොකිරීම, සැලකිය යුතු උතුමන්ට සැලකීමේ සැලකන් නැතිවීමයි ඒ අකුසලයට හේතුව, විපාකයට හේතුව. ඊළඟට සමහර කෙනෙක් ඉන්නවා ඒ අය වැඳිය යුතු උතුමන්ට, වැඩිහිටියන්ට, ගුණවතුන්ට නිරන්තරයෙන්ම වඳිනවා, ගෞරව කරනවා, ආසනෙ දෙනවා, පාර ඉඩ දෙනවා, සත්කාර සම්මාන කරනවා. ඉතින් අන්න ඒ විදිහට නිරන්තරයෙන් වැඩිහිටියන්ට, ගුණවතුන්ට සත්කාර සම්මාන කරන කෙනෙක් මරණින් මත්තේ ඒ කුසල කර්මය නිසා සුගතිය උපදින්න පුළුවන්. එහෙම සුගතිය උපදින්නේ නැතුව මනුෂ්‍ය ලෝකේ උපන්නොත් එහෙම ඒ තැනැත්තා ආනුභාව සම්පන්න උසස් කුලයක උපදිනවා. අනික් අයගෙන් ගරු සත්කාර ලැබෙන තැනක උපදිනවා. ඒකට හේතුව මොකද? ඒ තැනැත්තා පෙර ජීවිතවලදී ගරුකල යුත්තන්ට ගරු කොට තිබීමයි, සත්කාර සම්මාන කළ යුතු අයට සත්කාර සම්මාන කිරීමයි. ඉතින් අන්න ඒක නිසා දැන් මේ පින්වතුන් ගරුකල යුතු කුල දේවතාවුන් වහන්සේලාට, පූජ්‍ය පක්ෂයට වන්දනමාන, ගරු බුහුමන් කරන්නා වගේම තමන්ගේ දූ දරු මුණුබුරු මිනිබිරියන්ටත් ඒක හොඳට හුරු කරවන්න ඕන. ස්වාමීන් වහන්සේ නමක් දැක්කාම ආසනෙන් නැගී හිටින්නේ කොහමද? පෙරට ගිහිල්ලා ස්වාමීන් වහන්සේව පිළිගන්නේ කොහමද? දැන් ගෙදරට අවශ්‍යතාවයකට ස්වාමීන් වහන්සේ නමක් වැඩියොත් ආසනයක් පනවලා දෙපා දොවා වඩා හිඳුවලා, ඉතින් බොහොම ගෞරවසරුව ඇතුව වැඩිය කාරණේ අහලා තමන්ට කළ හැකි දෙයක් නම් ඒක සම්පූර්ණ කරලා, ඉතින් ඒ සියලු ගරු සත්කාර සම්මාන කරන්නේ කොහොමද කියලා හුරු කරවන්න ඕනේ. ඊළඟට තමන්ගේ මව්පියන්ට, වැඩිහිටියන්ට ගරු කරන හැටි, ආසනයේ නැගිටිනලා කතා බහ කරන හැටි ඒවා හොඳට හුරු කරවන්න ඕනේ. දැන් ඉස්සර වැඩිහිටියෝ නම් මට මතක, අපි කුඩා කාලේ වුණත් අම්මට තාත්තට කතා කරන්න ඕනේ හැටි, ආසනයේ නැගිටින්න ඕනේ හැටි, ගරු කරන්න ඕනේ හැටි උගන්වනවා. නමුත් ඉතින් දැන් එන්නේ ඒවා ගොඩක් අඩු වීගෙන යන බව පේනවා. ඉතින් එතකොට මොකද වෙන්නේ? දරුවන්ටත් අර කුසලයක් කරගන්න තියෙන අවස්ථාව ටික ටික අහිමි වෙලා යනවා. අන්න ඒකයි තියෙන්නේ. ඉතින් එතකොට මොකද වෙන්නේ? අර තමන්ට මනුෂ්‍ය ලෝකේ උපන්නත් උසස් තත්වයක් ලබා ගන්න තියෙන එක අහිමි වෙලා යනවා. ඊළඟට සමහර කෙනෙක් ඉන්නවා ඒ අය පැවිදි උතුමන් වහන්සේලා වෙත ගිහිල්ලා ධර්මය අහන්නේ නැහැ, ධර්මය විමසන්නේ නැහැ. ස්වාමීනි මේ කාරණේ කොහොමද? කුසලයේ මොකක්ද? මොකද්ද නොකළ යුත්තේ? මොකද්ද කළ යුත්තේ? පුරුදු කළ යුත්තේ මොකද්ද? නොකළ යුත්තේ මොකද්ද? යනාදී කියලා එහෙම අහන්නේ නැහැ. ඉතින් ඒ විදිහට ධර්මය අහන්නේ නැති නිසා ඒ අයට මොකද වෙන්නේ? කුසල් වැඩෙන්න විදිහක් නැතුව යනවා. ඉතින් එහෙම කුසල් නොවැඩුනොත් මොකද වෙන්නේ? එතනත්ත මරණින් මතු සතර අපායේ ගිහිල්ලා උපදින්න පුළුවන්. එතකොට සතර අපායේ ගිහින් උපදින්නේ නැතුව ඒ තැනැත්තා මනුෂ්‍ය ලෝකේ උපන්නොත් එහෙම ඒ තැනැත්තා මොකද වෙන්නේ? දුෂ්ප්‍රඥ පුද්ගලයෙක් බවට පත් වෙනවා. ප්‍රඥාව අඩු කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට සමහර කෙනෙක් පැවිදි උතුමන් වහන්සේලා ළඟට ගිහිල්ලා අහනවා, ස්වාමීනි මේක කුසලයක්ද මේක අකුසලයක්ද? අපි හොඳට දන් දෙන්නේ කොහමද? සිල් රකින්නේ කොහමද? බණ භාවනා කරන්නේ කොහමද? එතකොට සමත භාවනා වඩන්නේ කොහමද? විදර්ශනා භාවනා වඩන්නේ කොහමද? නාම රූප කියන්නේ මොනවද? ස්කන්ධ කියන්නේ මොනවද? ධාතු කියන්නේ මොනවද? ආයතන කියන්නේ මොනවද? මේ සසර දුකෙන් ඉක්මනින් මිදෙන්නේ කොහමද? ඔහොම කියලා අහනෝනේ. ආන් එතකොට එහෙම අහලා ඒ කාරණා හොඳට පැහැදිලි කරගන්න ශ්‍රාවකයා මොකද වෙන්නේ? හොඳට දන් දෙනවා, සිල් රකින්නවා, බණ භාවනා කරනවා, අනිත්‍ය සංඥා වඩනවා, දුක්ඛ සංඥා වඩනවා, අනාත්ම සංඥා වඩනවා. එතකොට මොකද වෙන්නේ ශ්‍රාවකයාට? දිනෙන් දිනම පුරපස සඳසේ ප්‍රඥාව දියුණුවටපත් වෙනවා. ඉතින් ඒ තැනැත්තා මරණින් මතු ඒ කුසලයේ නිසාම දෙවියන් අතර ගිහින් උපදින්න පුළුවන්. දෙවියන් අතර උපදින්න නැතුව මනුෂ්‍ය ලෝකේ උපන්නොත් මේ තැනත්තා හොඳ නුවණැති කෙනෙක් වෙනවා. බොහොම ඉක්මනට ධර්මය අවබෝධ කර ගන්නවා. බොහොම ඉක්මනට අනිත්‍ය වශයෙන් වැටෙනවා. දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් වැටෙනවා. බොහොම ඥානවන්ත පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මෙන්න මේ විදිහට සමහර කෙනෙක් අල්පාවිෂ්ක වෙන්න, සමහර කෙනෙක් දීර්ඝාෂ්ක වෙන්න, සමහර කෙනෙක් බොහෝ ලෙඩ දුක් බහුල වෙන්න, සමහර කෙනෙක් නිරෝගී වෙන්න, සමහර කෙනෙක් ලස්සන වෙන්න, සමහර කෙනෙක් දුර්වර්ණ වෙන්න, ඒ වගේම සමහර කෙනෙක් අල්පේ ශාක්‍ය වෙන්න, සමහර කෙනෙක් මහේ ශාක්‍ය වෙන්න, සමහර කෙනෙක් පහත් කුලේ උපදින්න, සමහර කෙනෙක් උසස් කුලේ උපදින්න, සමහර කෙනෙක් ධනවත් වෙන්න, සමහර කෙනෙක් නිර්ධන වෙන්න, සමහර කෙනෙක් ප්‍රඥාවන්ත වෙන්න, සමහර කෙනෙක් දුෂ්ප්‍රඥ වෙන්න. හේතුව මෙන්න මේකයි. තරුණය මෙන්න මේ විදිහට සත්‍යෝ තමන්ම කරගත දේ තමන්ගේම උරුමය කරගෙන, දායාදය කරගෙන, උප්පත්තිකාරණය කරගෙන, කර්මය ඥාතියා කරගෙන, කර්මය පිළිසරණ කරගෙන වාසය කරන්නේ නිසා මේ කර්මය තමයි සත්වීන්ව උසස් පහත් බවට පත් කරන්නේ කියලා වදාලා. එතකොට පින්වතුනි, අපි තේරුම් ගන්නට ඕන දැන් මේ දේශනාව ශ්‍රවණය කරගෙන හිටපු සුබ තරුණයා බුදුරජාණන් වහන්සේගේ දේශනාව අහලා බොහෝම පැහැදීමට පත් වෙලා තුනුරුවන් සරණ ගිය ශ්‍රාවකයෙක් බවට පත් වුණා. ඉතින් ඒ තැනත්තා අර තමන්ගේ බ්‍රාහ්මණ දෘෂ්ටිය අතහැරලා, පාරම්පරිකව ආපු බ්‍රාහ්මණ දෘෂ්ටිය අතහැරලා තිසරණේ පිහිටි ශ්‍රාවකයෙක් බවට අත්පත් වුණා. එතකොට දැන් අපි තේරුම් ගන්න ඕන කර්මේ හා විපාකයේ ස්වභාවය මෙන්න මේකයි. කර්මය කියන්නේ මොකද්ද? භාග්‍යතුන් වහන්සේ වදාලා චේතනාහං භික්කවේ කම්මං වදාමි, චේතයිත්වා කම්මං කරෝති කායන වාචාය මනස. ප්‍රධාන වශයෙන් කියනවා නම් චේතනාව තමයි කර්මය කියලා කියන්නේ. යමක් හිතලා කියන්නේ චේතනාවක් අනුව තමයි අපි යමක් කියන්නේ, කරන්නේ, හිතන්නේ. එතකොට එහෙම බැලුවාම අපට පේනවා මේ කර්මය කියලා කියන්නේ ක්‍රියාසාධක උත්සාහය, යමක් කරන්න ඇති කර ගන්න, පහල කර ගන්න උවමනාව, අදහස කියන එක තමයි චේතනාව. එතකොට යමක් කරන්න, කියන්න, හිතන්න මුල් වෙන චේතනාව අනුව තමයි විපාකයේ සකස් වෙන්නේ. හරිය, දැන් අපි යන්නේනකොට බැරි වෙලා සතෙක් පෑගිලා මැරෙන්න පුළුවන්. දැන් එතන අපට පේනවා ක්‍රියාවක්. මොකද්ද ක්‍රියාව? සතා පොඩි වෙලා මැරුණා. හැබැයි උවමනාවෙන් දැන දැනේ සතා මරණ අදහසක් තිබුණේ නැහැ. ඉතින් එහෙමනම් අපි ක්‍රියාව අනුව නෙමෙයි බලන්න ඕන, පැවතිච්ච චේතනාව අනුවයි. අපට තිබුණේ ගමන් කරන අපේ දිනදා වැඩ කටයුතු කරගන්න චේතනාවයි. සතේ උවමනාවෙන් පාගල මරණ අදහස තිබුණේ නැහැ. අන්න එහෙමනම් අපට පේනවා අපේ තිබුණේ යෑමේ චේතනාව මිසක් සතුන් මරණ චේතනාව නොවේ. එතකොට එහෙමනම් අපට අර සතා හදිසිය බැරි වෙලා පොඩි වෙලා මැරුණයි කියලා ඒකෙන් දුක් විපාකයක් ලැබෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ විදිහට අපි කරන කියන හැම දෙයක් සම්බන්ධයෙන් බලන්න ඕන චේතනාව මුල් වෙන හැටි. ඒ චේතනාව යහපත් එකක් නම් කුසලයක් කියලා අපි කියනවා. ඒ කුසල කුසල චේතනාව අනුව කුසල විපාකයක් ලැබෙනවා. ඊළඟට ඒ චේතනාව අයහපත් එකක් නම් අපි කියනවා අකුසල චේතනාවක් කියලා. ඒ අනුව දුරු විපාකයක්, නරක විපාකයක් ලැබෙනවා. එතකොට සමහර ප්‍රධාන වශයෙන් අපි චේතනාවම කර්මය කිව්වට සමහර තැන්වල වෙනත් චෛතසිකත් කර්මය වෙන ආකාරය දක්වා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් විස්තර දැනගනු කැමති පින්වතුන් අතිපූජනීය රේරුකාණේ චන්දිමල මහානායක ස්වාමින් වහන්සේගේ අභිධර්ම මාර්ගයේ, ඒ වගේම බෞද්ධයාගේ අත්පොත වාගේ ග්‍රන්ථ බලලා කර්මය පිළිබඳ වඩාත් විස්තර දැනගන්න ඕනේ. එතකොට දැන් අපිට පේනවා අපේ ජීවිතවල විපාක, නැත්නම් අපේ ජීවිතවල අත්විඳින බොහෝ කාරණා කර්මය මත සිද්ධ වෙන ආකාරය. ඉතින් සමහර කෙනෙක් අන්නේ නිසා මේ හැමදේම කර්මයෙන් සිද්ධ වෙනවා කියන වැරදි අදහසකටත් එන්න පුළුවන්. හැමදේම పూర్ව කර්මයයි කියලා. එතකොට තමන් උත්සාහයක් ගන්න නැතුව අතපය ක්‍රියා කළා, වෙහෙස මහන්සි වෙලා ධනයක් උපදවා ගන්න නැතුව පැත්තකට වෙලා බලාගෙන ඉඳලා මේක මගේ పూర్ව කර්මය කියලා නිකාවෙ ඉන්නවා. තේරුණාද? ඉතින් ඒක ඇත්තටම තමන් උත්සාහයක් නොකිරීම නිසා තමන්ට කිසි දෙයක් ලැබෙන්නේ නැතුව යන එකයි. තේරුණාද? ඉතින් අන්න ඒ වගේ හැමදේම పూర్ව කර්මය කියලා හිතීමත් සුදුසු නෑ. ඒක ධර්මානුකූල නෑ. ඊළඟට සමහර කෙනෙක් හිතනවා නියාම ධර්ම පහක් තියෙනවා. බීජ නියාම, උතු නියාම, චිත්ත නියාම, කම්ම නියාම, ධම්ම නියාම වශයෙන්. එතකොට මේකෙන් එකක් පමණයි කර්මයේ හින්දා, තව හතරක් තියෙනවානේ කර්මයේ නොවන. ඒකේ හින්දා කර්මයෙන් ඉතරම් බලපෑමක් නැහැ කියලා සමහර කෙනෙක් හිතන්න පුළුවන් නේ. දැන් සමහර කෙනෙක්ගේ විශ්වාසයේ තියෙනවා ග්‍රහචාරී නිසා ග්‍රහ වේහාට මෙහාට වෙනකොටයි මේව වෙන්නේ කියලා, එහෙම විශ්වාස කරනවා. සමහර කෙනෙක් හිතනවා ස්වභාවිකව මේව වෙන්නේ කියලා. නමුත් පින්වතුනි, අපට බලාගෙන යනකොට මේ දේශනාව අනුව බැලුවාම පේනවා අපි සත්ව ජීවිත ගත්තාම අනිකුත් නියාම ධර්මත් බලපානවා තමයි. නමුත් සෑහෙන තරම් දුරට දේවල් මේ කර්මයේ මතනම පදනම් වෙලා සිද්ධ වෙනවා. සියල්ල පූර්ව කර්මයෙන්ම වෙනවත් නොවේ. ඒ වගේම අනෙක් හේතු බලපෑමෙන් වෙන දේවලුත් තියෙනවා. නමුත් සත්ව ජීවිත ගත්තාම සෑහෙන දෙයක් මේ කර්මය හා විපාකයේ මතම රඳා පවතින දේවලුත් තියෙනවා. ඉතින් අන්න ඒක නිසා මේ දෙක පටලවා ගන්න නැතුව හොඳට තේරුම් බේරුම් කර ගන්නට ඕන. කර්මය නිසා විපාක සකස් වෙන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න ඕන. ඒකට ඍතු නියාම, බීජ නියාම, චිත්ත නියාම, ධම්ම නියාම කියන අනිකුත් හේතු සාධක බලපාන්නේ කොහොමද කියන එක හොඳ ආකාරව තේරුම් ගන්න ඕන. දැන් සමහර කෙනෙක්ගේ වැරදි මිත්‍යා අදහසක් තියෙනවා බුදුරජාණන් වහන්සේට කර්ම විපාක දෙන්න විදිහක් නැහැ කියලා. නමුත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයේම පැහැදිලි කරලා තියෙනවා භාගිතුන් වහන්සේට කර්ම විපාක ලබා දීපු අවස්ථාව පිළිබඳව. එතන බුදුරජාණන් වහන්සේ කර්මේශය කළා මිසක් විපාකශය කිරීමක් නෙමෙයි කළේ. විපාකශය කළේ මතු මේ ජීවිතයෙන් පස්සේ තථාගතයන් වහන්සේ පිරිනිවෙන නිසා, නැවත උපතක් නැති නිසා තථාගතයන් වහන්සේට කර්ම විපාක දෙන්න අවස්ථාවක් නැහැ. නමුත් පිරිනිවීම දක්වා තථාගතයන් වහන්සේට පෙර ජීවිතවල සිද්ධ කරන ලද කර්මයන්ගේ විපාක පැමිණියා. ඒක නිසා යම් කිසි දේශකයන් වහන්සේ නමක් හරි කවුරු හරි කියනවා නම් තථාගතයන් වහන්සේට කර්ම විපාක ලැබෙන්නේ නැහැ කියලා, ඒක සදොස් මතයක් බව වටහා ගන්නට ඕන. මොකද අභිධර්මානුකූලවත් පැහැදිලි කරනවා ඇහැ නිසා පහළ වෙන සිත්, කන නිසා, නාසය නිසා, දිව නිසා, කය නිසා පහළ වෙන සිත්. ඒ කියන්නේ චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාන විඤ්ඤාණ, ජීවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ කියන මේ දෙපස් විඤ්ඤාණ. ඒ කියන්නේ කුසල විපාක වශයෙන් පහළ වෙන පංච විඤ්ඤාණත්, අකුසල විපාක වශයෙන් පහළ වෙන පංච විඤ්ඤාණත්, ඒ සියල්ලම විපාක සෙත්. ඒ කියන්නේ පෙර කරන ලද කර්මයක විපාකයක්. තථාගතයන් වහන්සේටත් ඒක ඒ විදිහයි. රහතන් වහන්සේටත් ඒක ඒ විදිහයි. රහතන් වහන්සේලා කියන්නේ සියලු බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා රහත් වෙන ශනේහි තමයි කර්මක්ෂය කරන්නේ. කර්මක්ෂය කිරීම නිසා නැවත උපතක් එතුමන් වහන්සේලාට නැහැ. නැවත උපතක් නැති නිසා නැවත විපාක දීමේ, කර්ම විපාක දීමේ හැකියාවක් නැහැ. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඒ පිරිසිදු නිවන් මාර්ගය අවබෝධ කරගෙන තම තමන්ගේ సంతానගත රාග, ద్వේෂ, මෝහ ආදී කර්ම රැස් වෙන කර්ම රැස් වීමට හේතු වෙන හේතු අවබෝධ කරගෙන ඒ හේතු ප්‍රහාණය පිණිස කර්මයට බැඳිලා තියෙන තෘෂ්ණාව සහ මුලින් ප්‍රහාණය කිරීමෙන් කර්ම රැස් වෙන හේතු මුලමනින්ම సంతාණයෙන් ඉවත් වෙලා ගිහිල්ලා නික්ලේශී సంతානයක් ඇති වෙන බව ප්‍රත්‍යක්ෂ අවබෝධ කරගෙන කර්ම නිරෝධගාමිනී පටිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගය හැටියට වදාලා. ඉතින් ඒක නිසා අපි සෑම දිනාමත් ආර්ය අෂ්ටාංග මාර්ගය අනුගමනය කරනවා නම් පින්වතුනි, ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි කර්ම නිරෝධගාමිනී ප්‍රතිපදාව වෙන්නේ. ඉතින් ඒ නිසා මේ පින්වතුන්ලාටත් මෙතෙක් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ජනිත කරගත් ආ පුණ්‍ය සම්පත්තිය සියලුම අකුසල කර්මයන්ගෙන් වැළකීලා සබ්බ පාපස අකරණං කුසලස්ස උපසම්පදා සියලුම කුසල ධර්මයන් හි යෙදිලා තම තමන්ගේ චිත්ත සන්තාන රාග, ද්වේෂ, මෝහ ආදී කෙලසුන්ගෙන් තොර කරගෙන සිත පිරිසුදු කර ගැනීමෙන් සචිත්ත පරියෝදපණං සියලු බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා නිවිසනසී පැමිණවදාල කර්මක්ෂේක සංඛ්‍යාත උතුම් වූ නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගන්නටම හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කර ගන්න. අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන දායක පින්වතුන් බලාපොරොත්තු වෙනවා ගම්පහ වීරත්න, බියංගිල සහ බුලත් සිංහල පවුල්වල සියලුම අභාවප්‍රාප්ත ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්ට, සුජීවත්ව සිටින දෙමව්පියන්ට, සෙත්පතන්ට සහ අපවත් ශාසනයත් ආරක්ෂා කරන සියලුම දිව්‍ය බ්‍රහ්මා ආදී සෑම දෙනාට පුණ්‍යානුමෝදනා කරන්ටත්, තමන් ටික්මන් භවයකදී ධර්මය අවබෝධ කරගෙන උතුම් නිවනින් සැනසෙන්ටත්, ඒ නිසා ඒ දායක පින්වතුන්ගේ බලාපොරොත්තුවත් අද මේ බෞද්ධයා නාලිකා වෙනුවෙන් සිදු කෙරෙන ධර්ම දේශනාව ශ්‍රවණය කළ මේ පින්වත් සෑම දෙනාටමත් නමින් ජන්මාන්තරගත වූ ඥාතීන්ට මේ පුණ්‍ය සම්පත්තිය අත්පත් වේවා. මේ පින් අනුමෝදන් වන්නා වූ ඥාතීන් සුවපත් භාවයට පත් උතුම් නිවනින් සැනසෙත්වා යන අදහසින් පින් අනුමෝදන් කරමු. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අපි විසින් සිද්ධ කරගත්තා මේ ශීලු පුණ්‍ය ධර්මයන් ශාසන භාරධාරී ඉෂ්ඨකාමී හිතකාමී සම්‍යක් දෘෂ්ටික ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සක්‍රාදී සියලුම දිව්‍ය රාජ බ්‍රහ්ම රාජ නාග සමූහ අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වන්නා වූ දිව්‍ය බ්‍රහ්ම නාග සමූහයා බුද්ධ ශාසනය ආරක්ෂා කරෙත්වා, ශිල්වත් ගුණවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා පාසුක පාසිකා හැම ආරක්ෂා කරෙත්වා, බුදු සසුනත් රැකදී දෙවිවරුන්ටත් නිවනින් සැනසෙන්ට මේ පින හේතු ආසනා වේවා කියා පින් අනුමෝදන් කරමු. ආකාශට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශට්ඨාච බුම්මට්ඨා දේවා නාග පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාශට්ඨාච බුම්මට්ඨා දේවා නාග පුඤ්ඤාන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. සිද්ධ කරගත්තා වූ මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන්ද, තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාව බලයෙන්ද, මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දන්න පින්වතුන් සෑම දිනාටමත්, අද මේ ධර්ම රාජගල ආරණ්‍ය සේනාසනයේට පැමිණ බණ ඇසූ පින්වතුන් සෑම දිනාටමත්, බෞද්ධයා නාලිකාවෙන් බණ ආසන පින්වතුන් සෑම දිනාටමත්, තවතවත් දාන සීල භාවනාදී උදාර පුණ්‍ය ධර්මයන් සිද්ධ කර ගන්නට කායික මානසික නිදුක් නිරෝගී සුවේ ශක්තිය සැලසේවා, කාය චිත්ත පීඩා දුර වේලා කායික මානසික සැනසීම සැලසේවා, සිත සතන් පිනට දහමට කුසලයටම නැඹුරු වීමෙන් මෙලව ජීවිතත් සුවපත් වී පරලව ජීවිතත් සුවපත් වී සංසාර දුකෙන් අත මිදී උතුම් නිවනින් සැනසීම සඳහාම මේ පුණ්‍ය ධර්මියෝ හේතු ආශනා විත්වා කියා ප්‍රාර්ථනා කරගන්න. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. සුවපත් වේවා, යහපතක් ශාන්තියක් වේවා, නිර්වාණාබෝධය පිණිස වේවා.
සාධෝ සාධෝ සාධෝ. ආනන්දෙන් ප්‍රඥාව සොයන සමාජයක් වෙනුවෙන් ලෞතුරු දහම් බිඳක් අපේ ලෙස ශ්‍රවණය කරන්නට යෙදුනා. අද දවසේදී අපි බොහෝ දුරක් ගෙවාගෙනයි මේ සධර්ම දේශනාව පටිගත කරන්නට බෞද්ධ මාධ්‍යාලය වෙනුවෙන් මේ ස්ථානයට පැමිණෙන්නට යෙදුනේ. එවැගේම අද දවසේදී අප කෙරෙහි මහත් මෙත්සිතින් යුතුව මේ ධර්ම සභා මණ්ඩපයට වැඩම කොට වදාළ කුරුණෑගල ඇහැටුවැව කදුරුවැව ධර්මරාජගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද නාවල ධම්මානන්ද ස්වාමීන්ද්‍රන් වහන්සේට අපගේ ගෞරවනීය කෘතවේදීද්වය පිරිනමා සිටිමු. ස්වාමීන්ද්‍රන් වහන්සේ සිදු කරන ශාසනික මෙහෙවර තව බොහෝ කල් සිදු කරන්නට අවැසි ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. එවගේම දායක සුපින්වතුන්ටත් අප ප්‍රාර්ථනා කරනවා ඒ සියලු දෙනා බලාපොරොත්තු වන යහපත් අරමුණු අභිමතාර්ථය ලෙසින් මිටුවේවායි කියලා, උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිස සියලු දෙනාටම මේ පින හේතු වාසනා වේවායි කියා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාව සමගින් කුරුණෑගල හැටුවැව කඳුරුවැව ධර්මරාජගල ආරණ්‍ය සේනාසනයේ සිට ඔබ වෙත සන්නිවේදනය කළ මේ ධර්ම දේශනාව අප මෙතකින් නිමාවටපත් කරනවා. ධර්ම දේශනාව පටිගත කරන්නට නිෂ්පාදන දායකත්වය ලබා දුන්නා දමිත් මදුසංග. ඔහුටත් බෙහෙවින්ම ස්තුතියි. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.
බෞද්ධයා ගුවන් විදුලියේ විශේෂ ධර්මානුශාසනාව.